ඊළඟට කරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ඔබ ස්තුති සභාපතිතුමනි. වේගවත් කතාවක් මගේ මිත්‍රයා සංදේව මන්ත්‍රීතුමා කරාට පස්සේ මටත් අවස්ථාවක් ලැබීමට මම හිතන්නේ වාසනාවන්ත වෙලා තියෙනවා. අද සභාපතිතුමනි තවත් මිත්‍රෙක් සභාපති පුටුවෙත් වාඩි වෙලා ඉන්නේ අපේ මිත්‍රෙක් මගේ ඉස්කෝලේ මම හිතන්නේ. බොහොම ස්තුති. අද ලැබිලා තියෙන මාතෘකා තුන තමයි දීවර කර්මාන්තය, ඒ වගේම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය, මගේ හිටපු අමාත්‍යාංශය, ඒ වගේම ඩිජිටල්. මම හිතන නියෝජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා, රාජ්‍ය අමාත්‍යතුමා මම හිතන්නේ. ඩිජිටල් ආර්ථිකය, ආර්ථිකයට රටේ සෞභාග්‍යයට බලපාන ප්‍රධානම අංශ තුනක්. මේදී මම හිතන්නේ දීවර කර්මාන්තය සම්බන්ධයෙන් අපේ දීවර කර්මාන්තය හොඳට දන්න දීවර කර්මාන්තයේ යෙදෙන මගේ මිත්‍රයා අපේ මන්තුමා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් වැඩි යමක් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක කාරණයක් පමණක් මම හිතන්නේ චන්දිම මන්තුමාට මතක් කරලා දෙනවා. අපේ ජනාධිපතිතුමා කිව්වා, ඔබතුමා කිව්වා ආකාරයට තාක්ෂණය භාවිතා කරලා අපේ දීවරයන්ට ඒ අවස්ථාව තැන් කොහෙද මාළු ඉන්නේ කියලා ඒවා ලබලා දෙනවා කියලා. එහෙම තාම දීවරයන්ට එහෙම සහයෝගයක් ඒකේ ලැබිලා නැහැ. මම දන්නවා දීවරයෝ මම හිතන්නේ ඒ සහයෝගය ඒ තාක්ෂණය තාම හම්බෙලා නැහැ. ඒක ලබා දෙනවා නම් ලබා දෙන්න පුළුවන් දියුණු තාක්ෂණයත් එක්ක මම හිතන්නේ හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයේ මම හිටපු විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ඉතා පොඩි කාලයක් හිටියේ, මාස ගානක කාලය තුළ. එහි සම්බන්ධයෙන් මම අදහස් කීපයක් පළ කරන්නම්. ඒ වගේම අධ්‍යාපනයේ අගමැතිතුමිය අද උදේ කරපු ප්‍රකාශ සම්බන්ධනොත් යම් අදහසක් ප්‍රකාශ කරන්න. විද්‍යා තාක්ෂණ මේ අමාත්‍යාංශයේ මේකේ මම හිතන්නේ ආයතන කීපයක්ම ඉතා වැදගත් ආයතන කීපයක් තියෙනවා. ශ්‍රී ලංකා නවනිපැයුම් කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පරිශ්‍රණ සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ජාතික පරිශ්‍රණ සභාව, ජාතික විද්‍යා පදනම, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, ඒ වගේම ප්‍රධාන දේවල් ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රොබෝ තාක්ෂණ වන විශිෂ්ටතා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය, ජාතික නවෝත්පාදන නියෝජ්‍ය ආයතනය, මේ ආදී වශයෙන් ඉතාම වැදගත් ආයතන කීපයක් මේකට ඇමතුම ඇතුළත් වෙනවා. මුතුමාගේ අමාත්‍යාංශයේ නොවුණත් මේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් මම ලොකු උනන්දුවක් දැක්වුවා. මට ලොකු මේ සම්බන්ධයෙන් දැනුමක් තිබෙන්නේ අමාත්‍යවරය වශයෙන් පත් වුණා. හැබැයි මාස දෙකක් වගේ කාලයක් මම මේක හොඳට අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා මේකේ සභාපතිවරු මේ ආයතන වල දානකොට හොයලා බලලා සමහරලාට අපේ මහාචාර්යවරුන් අහන මහාචාර්යවරු තමන්ගේ යාළුවන්ගේ නම් තමයි ගොඩක් වෙලාට දෙන්නේ. ඉතින් ඒවා මහාචාර්යව අපි හිතන සමහරට ඉගෙන ගත්ත මේ මහාචාර්යවරු අනිවාර්යයෙන්ම රට ගැන හිතලා ඒ සම්බන්ධයෙන්ම අදහසක් දෙයි කියලා සමහරට එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ තමන්ට හිතවත් කට්ටියගේ නම් තමයි දෙන්නේ. මම කොහොම හරි විශාල මෙහෙ පරිශ්‍රමයක් යොදලා ඉතාමත් දක්ෂ සභාපතිවරු පිරිසක් මේකට පත් කරගත්තා. ඒ පත් කරගෙන මාස කීපයක් ඇතුළත මම තේරුම් ගත්තා මේ ආයතන බොහෝමයක එක කාරණේ තමයි සිදු වෙන්නේ අමතුමා. මේ කාරණේ මම ඔබතුමාට උදාහරණයක් දෙන්න මම ගිහපුවා මේ ආයතන වලට මේ නැනෝ බැටරි එක සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපේ මොනවද මේ මූලද්‍රව්‍ය මම මතක් වුණාම කියන්නම්. සිලිකන් නේ, මොකද්ද ග්‍රැෆයිට් එකෙන් නැනෝ බැටරි එක හදන එක සමා වෙන්න මට පොඩ වෙලා ගියාට ජනාධිපතිතුමා කිව්වා ග්‍රැෆීන් මිනිරන් ග්‍රැෆීන් කරනවා කියලා. මේක ඇත්තටම ග්‍රැෆයිට් තමයි ග්‍රැෆීන් කරන්නේ. මම බලනකොට මේ ආයතන කීපයකම මේ බැටරිය දැන් අවුරුදු මම හිතන්නේ 8ක් 7ක් 9ක් වගේ කාලයක් හදනවා. දැන් මේ අපි මේකේ සැලකිලිමත් වෙන්න ඕනේ අමතුමා, මේකේ විශේෂයෙන්ම මේ තාක්ෂණය කියන එක පැය ගානෙන් ගානට ලෝකේ අලුත් වෙනවා. අපි හොයාගෙන යනකොට මං දැක්ක දේ තමයි මේ ආයතන ගොඩක් තැන්වල අවුරුදු 7-8 එකම දේ. මට නවෝත්පාදන අංශයේ සහෝදරෙක් හම්බුණා, එතුමා කියන එතුමා මේ නියරවල මං හිතන්නේ වල් කපන යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා තිබ්බ අවුරුදු 10කට විතර ඒක මම හිතන්නේ නිෂ්පාදනය කරලා ඒක තාම ඒ යන්ත්‍රෙමයි එතුමා ඉන්නේ. ඒතකොට චීනය වගේ සිංගප්පූරුව මැලේසියා වගේ රටවල් මේක පහු කරලා ගිහිල්ලා වෙනම තාක්ෂණයකින් ඒ කටයුත්ත කරන්න යමු වෙනවා. ඉතින් මේ ආයතනවල මං හිතන්නේ මේ ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරගන්න නම් මීට වැඩිය මං හිතන්නේ පෞද්ගලික අංශය මේකට ඇතුළත් කරගන්න ඕනේ. නැත්නම් මේ රජයේ අංශවලින්ම රජයේ ආයතනවලින් රජයේ නිලධාරීම මේ කරන්න ගියොත් මට දැනුනේ ඒකේ මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන සංවර්ධනයේ වර්ධනයේ තාක්ෂණයේ දියුණුව ලැබෙන්නේ නැහැ. එතකොට මම බැලුවා කොහොමද මේක පෞද්ගලික අංශයේ හැමෙලේම පෞද්ගලික අංශය සම්බන්ධ කරගත්තා ඒගොල්ලන් ලාභය මත තමයි යෙදෙන්නේ. ඒගොල්ලන් උනන්දු වෙනවා ලෝකයේ දියුණු තාක්ෂණය මේකට ඇතුළත් කරගෙන ඒගොල්ලන් ලාභයක් ගන්න මේ ආයතනවලින්. නැත්නම් මේ ආයතන මුදල් වෙන් කරනවා ඒ මුදල් වෙන් කරන ප්‍රමාණයෙන් දැන් ඔබතුමා අපි මේ කාගෙන් හරි අහලා බැලුවොත් මේ ආයතනෙට කවුද සම්බන්ධයි? කෙනෙක්වත් අපි ව්‍යාපාරිකයෝ ඉන්නම මේ මේ දේවල් සම්බන්ධයෙන් අපේ නාමල් ඇමතුමා ඉන්නවා කෘෂිකර්මයන්ට අපි මේ ආයතනෙට ගිහිල්ලා නැහැ. එතන මේ ආයතන මේ ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ මොකද්ද කරන්නේ? මම හිතලා බැලුවට පස්සේ අනිත් එක මේක ඉංග්‍රීසියෙන් ගොඩක් මේ නාමල් ඇමතුමා මේවා වෙන්නේ කටයුතු වෙන්නේ. අපේ ලංකාවේ ගොඩකට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බෑ. එතකොට මේ ඉංග්‍රීසියෙන් මේක ඇතුලේ අධ්‍යයනය කරලා ජනතාවට කොහොමද මේ දැනුම ලබලා දෙන්නේ? ඊට පස්සේ මම කල්පනා කරා මේක ලබලා දෙන්න පුළුවන් හොඳම කාරණේ තමයි මේකේ එක්සිබිෂන් එකක් පවත්වන්නේ. මම ඒකල ශිල්පසේනා කියන වැඩසටහන පටන් ගත්තා. ඉතාමත් අඩු මුදලක් පුළුවන් තරම් අපි එකතු කරගෙන ආයතන ටිකෙන්ම මම හිතන්නේ මිලියන 35ක 40ක වගේ මුදලකින් ඉස්කෝලෙන් ඉස්කෝලට යන්න විශාල ප්‍රමාණයක මේක ශිල්පසේනා වැඩසටහන අපි පටන් ගත්තා. ඒ වෙලාවේ සහරාංගේ බෝම්බෙන් පස්සේ අපිට තිබ්බා ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නය. ඒකත් අපි निराකරණය කරගෙන BMICH එකේ ලක්ෂ මං හිතන්නේ 5කට අධික ප්‍රමාණයක් ලංකාවේ දරුවෝ ඒ වගේ ව්‍යාපාරිකයෝ තාක්ෂණයට උනන්දු කට්ටිය ඇවිල්ලා මේක ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මං ත්‍රිවිධ හමුදාවත් ගෙන්නුවා. ඒ කට්ටියටත් මං අවස්ථාවක් ලැබලා දුන්නා. පොලිසියට හමුදාවට නාවික හමුදාවට ගුවන් හමුදාවට තරුණයෝ බඳව ගන්න ඒ අවස්ථාව ඒ තැනම ඒ වගේ මේගොල්ලන්ගේ තාක්ෂණයත් ලැබලා දෙන්න ඒගොල්ලන්ටත් අර තාක්ෂණය ලැබලා ගන්න. නැත්තම් මේවා මේ කොම්බිනේෂන් එකක් නෑ මේ ආයතන අතර. එතකොට මේක මම කියනවා මේ ආණ්ඩුවට මම දෙනවා මම ඇත්තටම යෝජනාවක් කරනවා. ඒ වගේ පටන් ගන්න පුළුවන් නම් මේ මිලියන 30 ගානෙන් ඔක්කොම බඩු ටික හදා ගන්නවා. ඊට පස්සේ අපි පටන් ගත්තේ BMICH එකේ කොළඹම එකතු කරගෙන ඊට පස්සේ අපි ගියා පොළොන්නරුව ඉස්කෝලේකට. බලාපොරොත්තු වුණා අපි මාස 3න් 3ට ඉස්කෝලෙන් දිස්ත්‍රික්කෙන් ඉස්කෝලෙන් ඉස්කෝලේට ගිහිල්ලා නැත්තම් වෙන ස්ථානයක් තියෙනවා වේදන් නොකර. එච්චර වේදන් මුදලක් වේදන් නොකර ඒ ස්ථානවල මේ සියලුම අංශවලට එතකොට මේ දැනුම අපේ ගමේ තරුණියන්ට අපේ නංගිලා මල්ලට ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඔබතුමා හිතන්න මේ ගමේ ඉන්න අපේ මේ දුප්පත් දරුවෙට මේ ආයතනයට ඇවිල්ලා කොහොමද එතුමා මේ අවබෝධයක් ලැබලා ගන්න පුළුවන්? අපි මේ ඉඳන් කතා කරනවා. අපි මේ ඉඳන් ඔක්කොම සම්පාදනය කරනවා. මේ ආයතන වලට මුදල් වෙන් කරනවා. හැබැයි මේ ආයතන මේ ලබා ගන්න දැනුම මේක රටට පොවන්නේ කොහොමද? ඒ සඳහා හොඳම ක්‍රමවේදය තමයි මට මතකයි ප්‍රේමදාස මහත්තයා කාලේ මේ වගේ දේවල් සිදු වුණා. දේවදත්ත මහත්තයා කාලේ මේ එක්සිබිෂන් ගොඩක් සිදු වුණා. ඉතින් ඒ අනුව ඉතාමත් මම හිතන්නේ මට මතකයි දැයට කිරුලට ඒ කාලේ වියදම් කරා මිලියන 600ක් 700ක් අපේ ඊට වැඩිය සෙනඟ ප්‍රමාණයක් ආපු. මේක පටන් ගන්න පුළුවන් නම් ඇමතුමා ඔබතුමාගේ කෘෂිකර්මයට ගම්වල දැන් අපේ ඔය තරුණ තරුණියෝ කෘෂිකර්මයේ දියුණු සාක්ෂණ ඇත්තටම දන්නේ නැහනේ. එතකොට ඒගොල්ලන්ට අදහසක් ලැබෙනවා මේ එක්සිබිෂන් වලට ආව නම් ගමට ගියා නම් ඒගොල්ලන්ට ඒ ස්ථානවල විශාල උනන්දුවක්. තරුණ තරුණියෝ අපේ දරුවෝ ඉන්නවා දරුවන් අහලා බැලුවොත් මේ ආයතන වලට කී දෙනෙක් මෙතන ඉන්නවා උඩ ඉන්නවා දරුවෝ මං හිතන්නේ 40ක් 50ක් විතර මේ ආයතනයකට ආපු දරුවෙක් නැතුව ඇති. ඒතරේ ආයතන වෙන මේවා ඉංග්‍රීසියුනුත් අනිත් එක. ඒ ගොඩක් අධ්‍යයනයන් සිදු වෙන්නේ. එතකොට ඒ සිංහල සයන්ස් කියන එක ඔබතුමා දන්නවනේ විද්‍යාව කියන එක අපිට ඔක්කොටම හොල්මන්. මේක ඉංග්‍රීසියෙන් කිව්වම ඩබල් හොල්මන්. ඒතරේ මේ ජනතාවට මේක ලබලා දෙන්න තියෙන IQ එකත් එක්ක අපේ තියෙන ජනතාවගේ දැනුමත් එක්ක අපිට මේක මීට වැඩිය හොඳ ක්‍රමයකට මේක ලබලා දෙන්න ක්‍රමවේදය තමයි මේ හොඳ එක්සිබිෂන් එකක් අපිට පටන් ගන්න පුළුවන් නම් ඉස්කෝලෙන් ඉස්කෝලට මේ ආයතන ටික ඔක්කොම ගියා. ඒ ආයතන වල ඔක්කොම ඇවිල්ලා ඒ ආයතන වල ලස්සනට ඒගොල්ලන්ගේ ඒ ප්‍රදර්ශනය කරාට පස්සේ ළමයි ඇවිල්ලා අහනවා මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද? මේක නිෂ්පාදනය කරන්නේ කොහොමද? මේ කෘෂිකර්මයට මේක අදාළ කරගන්නේ කොහොමද? මේ දියුණු තාක්ෂණය කරගන්නේ කොහොමද? අක්කරයකට ඒ රටවල කොහොමද විශාල ආදායමක් ලබලා ගන්නේ? ඵලදායක් ලබලා ගන්නේ? මේ දැනුම අපිට දෙන්න පුළුවන් එකම ක්‍රමයේදී තමයි ගරු ඇමතුමා මේවා අපිට අරන් යන්න පුළුවන් නම් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට ගිහලා මේ ආයතන කොළඹ තිබ්බට වැඩක් නැහැ. මේ ආයතන වලට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් වෙන්න ඕනේ. එකක් තමයි
මේකට තව විනාඩි දෙකක් තියෙනවා. You have 2 minutes.
Yeah, 3 more, more minute if you can squeeze in 1 more minute. Thank you sir. Thank you. Hari. එතකොට මේක කරන්න පුළුවන් නම් ඇමතුමා අපිට කතා කරලා දැනන්නේ නැහැ අපේ රට අද තියෙන තත්ත්වය අපි දන්නවනේ. 130 ගානක් දුප්පත්. ආණ්ඩු වෙනවා ආණ්ඩු යනවා කතා කරනවා වැඩ වෙන්නේ නැහැ. ඒ හින්දායි බලාපොරොත්තු වෙන වැඩ ටිකක් උනා නම් උනේ මහවැලිය ගම්මුදාව ඇඟලුම් කර්මාන්තේ මේවා තමයි රටේ උන වැඩ ටික. ඊට පස්සේ ලොකුවට වැඩ වෙලා නැහැ අපිට පොඩි පොඩි දේවල් කියන්න පුළුවන් එහෙම නෙමෙයි. මේ කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම you have to think out of the box. එලියට බල්ලා. පෞද්ගලික අංශය මේකට එකතු කරලා කොහෙන් හරි ගෙනල්ලා. මොකද ඒතර මේ යාන්ත්‍රණය මේක මුවහත් වෙනවා. ඒවගේ මම විශේෂයෙන්ම අගමැතිතුමියගේ අර උදේ කතාවට මම යමක් එකතු කරන්න මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එතුමිය 100%ක් කියලා කිව්වා එතුමිය කියන හැම කිව්වේ නැහැ කියලා එතුමිය ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන එතුමිය ජීන්ස් එකකුත් ඇඳගෙන ටී-ෂර්ට් එකේ 100% කියලා ගහගෙන එතුමිය අද මතන කතාවක් දුන්නා එතුමියලා වැඩි කරලා තියනවා කියලා මේක ටිකින් ටික වැඩි කරනවා කියලා. එහෙම කිසිම වැඩි කිරීමක් පේන්නේ නැහැ සභාපතිතුමා. මේකේ බලන්න මෙතුමිය මම එතුමියගේ සඳහන් කරන්නම් මේ කිව්ව ගණන් ප්‍රමාණය මේ වැඩි වුණ මුදල් ප්‍රමාණය යම් ප්‍රමාණයක් වැඩි වුණා නම් පඩි වලට වැඩි වෙලා තියෙනවා. ප්‍රාග්ධන වියදම් වලට නෙමෙයි මේ අධ්‍යාපනයේ මම එකින් එක සඳහන් කරන්නේ 2025 බිලියන 99.3ක් වුණු ප්‍රාග්ධන වියදම 2026 බිලියන 98.8යි මිලියන 500කින් කෝටි 50කින් කපලා. එතකොට විශ්වවිද්‍යාල වෙන් කරන මුදල් රුපියල් බිලියන 153.3 බිලියන 133.9 දක්වා මේ වසරේ බිලියන 1.4කින් කෝටි 140කින් අඩු කරලා. එතකොට ප්‍රාථමික පාසල් 3577කට පාසුකම් වැඩි දියුණු කරන්න කියලා රුපියල් 160ක් වෙන් කරලා තිනවා රුපියල් 1700යි පාසලකට සමපෙත්තුමා. මොනවද දෙන්න පුළුවන්? 1700කින් පාසලකට. ද්විතීක පාසල් 1000ක පාසුකම් වැඩි දියුණු කරන්න අවුරුද්දේ වෙන් කළ රුපියල් මිලියන 1010යි වියදම් නොකර වෙන් කළ මුදලෙන් රුපියල් මිලියන 275ක් ඒකෙන් කපලා. ඒ වගේම ගියසර වෙන් කර මුදලෙන් ගරු ඇමතුමා 160යි අධ්‍යාපනයට වෙන් කරලා තිනවා. 101ක්වත් නැහැ. එතකොට මේ මුදල් ප්‍රමාණය ඒ යාන්ත්‍රණය ආණ්ඩුවේ නැහැ. එතකොට ඒ වගේම මෑත වසර ගන්න ව්‍යාපෘති වලට ඇතුළත් නොවූ පාසල් 1365කන් දිනු කරන්න වෙන් කරන මුදල් අවුරුද්දේ මිලියන 520 සිට 443ට කපලා. ඒ වගේම එතකොට මේ දුප්පත් ගම්බද දරුවන්ගේ පාසල් ටිකට මේකෙන් විශාල අවාසියක් සිදු වෙනවා. ඒ වගේම පෙළපොත් මුද්‍රණය සඳහා වෙන් කළ මුදල 1500කින් කපලා. එතකොට එක වයස 6 වසර අලුත් විශේෂ නිදේශ ඒ print out කරලා තමයි ගන්න වෙන්නේ දරුවන්ට. ඒ වගේම 5 වසර විභාගයේ සමත් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට ශිෂ්‍යාධාර දෙයෙන් වෙන් කර මුදලින් රුපියල් 1450ක් අඩු කරලා. අන්තිමන ක්‍රීඩා පාසල් සිසුන්ට පෝෂදායී ආහාර දෙන්න තිබුණු මුදලින් 1800ක් අපාදු කරලා. දැන් මේ ඔක්කොම කප්පාදු කරලා බින්දුවටම බස්සලා මේ මෙතුමිය කොහමද කියලා කතා කරන්නේ? අනිත් මන්ත්‍රීවරුන් නම් මේ කතා කරේ නැහැ. අගමැතිතුමිය මේ 106 කියලා ගහගෙන ඒ කාලේ වෙනම අග මේ හරිනි කෙනෙක් දැන් වෙනම හරිනි කෙනෙක්. දැන් මේව මතකත් නැහැ වගේ අගමැතික මහමුණ ආවට පස්සේ. ඒලා ගරු සභාපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මේ ජනතා නායකින්ගෙන් වචන අනුව තමන්ගේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙන්න. සුජිව සේනසිංහ වචනයක් කිව්වනම් ඒ දේ කරන්න පුළුවන් වෙනෝනේ. හරිනිට වචනයක් කිව්වනම් ඒ දේ කරන්න පුළුවන් වෙනෝනේ. ඒක තමයි අපේ ප්‍රශ්නේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන්. ඒ හින්දා අපි ඉතා අවධාරණයෙන් එතුමියට කියනවා පොරොන්දුවක් දුන්න නම් අඩුම ගානේ ඒ පොරොන්දුව තකා යන්න පුළුවන් උත්සාහයක යෙදෙන්න. එහෙම නැත්නම් අපිට බැරි වුණා කියන දේ හරි කියන්න කියලා එතුමින් ඉල්ලා හිටනවා. නැත්නම් මේ විද්‍යා තාක්ෂණයේ පමණක් නෙමෙයි අධ්‍යාපනය නෙමෙයි මේ රටේ ඉදිරියට යෑම මම හිතන්නේ ඉන්දියාවේ රටවල් විශාල සංවර්ධනය ලැබනකොට අපිට අපේ රට ඉතාම දුප්පත් රටක් බවට පත් වෙන එක බලක් වා ගන්න බෑ.
හරි, බොහොම ස්තුතියි.